ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි සූදානම් වෙමු ශ්‍රී ලංකාවේ තත්ත්වවිත්ති විමසා බලන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසම සඳහා එකතු වන්නට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්. ආයුබෝවන් මනෝජ්, සුබෝදෑසනක්.
ආයුබෝවන් දිලක්ෂි, සුබෝදෑසනක්.
අපි දැන් සති කීපයක තිස්සේ සිදු කරගෙන එන පරිදි මේ වෙනකොට සමස්ත ලෝකයේම මහත් ව්‍යසනකාරී තත්වයක් නිර්මාණය කරමින් තියෙන කොරෝනා වෛරස් රෝගී තත්වයේ අලුත්ම තත්ත්වීති විමසා බලමින් සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තටම මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල් මේ කොරෝනා වෛරස් රෝගී තත්වයේ හේතුවෙන් සම්පූර්ණයෙන්ම කණබිට පෙරළුණු ස්වභාවයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. සාමාන්‍ය ජන ජීවිතය වෙනස් වෙලා, දේශපාලනික තත්ත්වය වෙනස් වෙලා, රටේ ආර්ථික වෙනස් වෙලා, ව්‍යාපාරික කටයුතු මේ හැම දෙයක්ම වෙනස් වෙමින් යන කාල සීමාවක අපේ ඥාති හිත මිත්‍රාදීන් පවුලේ සමාජිකයන් තාමත් වාසය කරන ශ්‍රී ලංකාවේ. එනිසා ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකීය ජනප්‍රජාව ඉතාමත්ම උනන්දුයි තමන්ගේ මාතෘභූමියේ සිදුවන දෑ පිළිබඳව දැනගන්න. ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සිටින ප්‍රදේශවලට මේ වෙනකොට ඇතිවලා තියෙන තත්ත්වය පිළිබඳව දැනගන්න. ඉතින් ඒ නිසා අද දවසේදීත් අපි සුපුරුදු පරිදි මේ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් රෝගී තත්ත්වයෙන් මේ සාකච්ඡාව ආරම්භ කරනවා, එහි තියෙන අලුත්ම තොරතුරු වාර්තා කරමින්. මනෝජ්, අපි දැන් හැමෝම දන්නා කාරණයක්, පසුගිය සිකුරාදා සවස 6 ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් කිහිපයකට ශ්‍රී ලංකාවේ ඇඳුර නීතිය පනවනු ලැබුවා. මේ කොරෝනා වෛරස් රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීම කියන කාරණාව මූලික කරගෙන ඊට පස්සේ දැන් මේ වෙනකොට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි මේ ඇඳුර නීති තත්ත්වය පුළුල් කරනු ලැබුවා. විටින් විට මේ ඇඳුර නීතියේ පනවන කාල සීමාව ඉවත් කිරීම සහ නැවත පැනවීම වගේ කාරණාත් අපි දුටුව මේ ගෙවි ගිය සතියන්තය තුළත්. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද, මේ ඇඳුර නීතිය පැනුණාට පස්සේ සාමාන්‍ය ජන ජීවිතය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, එතකොට ඇඳුර නීතිය ඉවත් කිරීමේ කාල සීමා මේ වෙනකොට කොහොමද ක්‍රියාත්මක වන්නට නියමිත අද සහ හෙට කියන දින දෙක තුළදී?
ඔවුද ලක්ෂය, මේ මොහොතේ පොලිස් ඇඳුර නීතිය සමස්ත ශ්‍රී ලංකාවටම ක්‍රියාත්මක වනවා. විශේෂයෙන්ම මේ වන විට වාර්තා වී තිබෙන රෝගීන් 81 දෙනාම බොහෝ විට හඳුනාගෙන තිබෙන්නේ එක්කෝ විදේශ රටවල ඉඳලා පැමිණි අය, නැත්නම් විදේශ රටවල ඉඳලා පැමිණි අය සමග සමීපව කටයුතු කරපු අය, එහෙම නැත්නම් විදේශයන්ගේ සිට ලංකාවට පැමිණි අය සඳහා මඟ පෙන්වන්නන්, සංචාරක මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කරපු අය. ඒ අනුව යම් හඳුනාගත් කණ්ඩායමක් අතරේ පමණයි කොරෝනා වෛරසය පැතිරිලා තිබෙන්නේ. ඒ හින්දා මෙය සමාජයට ගිහිල්ලා ඒක තවදුරටත් ව්‍යසනයක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය අරගෙන තිබෙන පියවර කිහිපයෙන් එක් වැදගත් පියවරක් හැටියට ලංකාවේ බොහෝ දිස්ත්‍රික් සඳහා ක්‍රියාත්මක පොලිස් ඇඳුර නීතිය හඳුන්වන්න පුළුවන්. අද උදෑසන 6 ඉඳලා පස්වරු 2 වෙනකම් ගම්පහ, කොළඹ, පුත්තලම සහ උතුරු පළාත නියෝජනය කරන මන්නාරම, වවුනියා, මුලුතිය, කිලිනොච්චි යාපනය කියන දිස්ත්‍රික් සඳහා වන පොලිස් ඇඳුර නීතිය ඉවත් කරුණා. එය අද පස්වරු 2ට නැවත පනවනවා හෙට උදෑසන 6 දක්වා, අඟහරුවාදා උදෑසන 6 දක්වා. ඒ අනුව අඟහරුවාදා උදෑසන 6ට නැවතත් සමස්ත ශ්‍රී ලංකාවටම පොලිස් ඇඳුර නීතිය ඉවත් වෙනවා. එය පස්වරු 2ට ආයමත් ක්‍රියාත්මක වෙනවා. එසේ පොලිස් ඇඳුර නීතිය සම්බන්ධයෙන් වන නීති කඩකළ පුද්ගලයින් 800කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාහිරයට අරගෙන තිබෙනවා. ඔවුන්ට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න නියමිතව තිබෙනවා. පුද්ගලයින් වගකීම් විරහිතව කටයුතු කිරීම රටක් විදිහට කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්නට යම් ආකාරයකින් ගැටලුවක් බවට පත් වෙනවා. අපි දැක්ක පහුගිය දිනවල නිවාඩුව සාමූහිකව එක් රැස්වන්න පාවිච්චි කරන්න එපා කියලා කිව්වට වන්දනා ගමන් යනවා, මුහුදු වෙරළ පා ගන්න යනවා, අතපසුදු ගමන් දා ගන්නවා, එවැනි තත්ත්ව අපි දුටුවා. ඒවා වහාම ඒවයින් වළකින්න කියන කාරණය පොලිසිය දෙකින් දිගටම මාධ්‍ය හරහා දැනුවත් කරා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය මේ වෙලාවේ එකට ඉන්නවා. ඒක ටිකක් වැදගත්. මොකද කාලයක් තිස්සේ මාධ්‍ය තම තමන්ගේ පෞද්ගලික අරමුණු ජයග්‍රහණය කරගන්න උත්සාහ කරන බව තමයි මේ සඳහන් කරේ. නමුත් දැන් විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ බිහිකිරීමත් එක්ක ශ්‍රී ලංකාවේ සියලු විද්‍යුත් මාධ්‍ය එක තැනකට කොටු වෙලා ඉන්නවා, ගුණු වෙලා ඉන්නවා. ඒ හින්දා ඔවුන් පොදුවේ පොදු පණිවිඩ සමාජයට ලබා දෙනවා. ඒකත් මේ වෙලාවේ මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්න යම් සාධනීය තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් අද දවසේ පොලිස් ඇඳුර නීතිය ඉවත් වුණාට පස්සේ මේ උදෑසන 6ක් සවස 2ක් කියන කාල සීමාව සඳහා තමයි පොලිස් ඇඳුර නීතිය ඉවත් වෙන්නේ. ඒ කාල තුල ජනතාවට තමන්ට ඉදිරියේදී අවශ්‍ය දේවල් සම්පාදනය කරගන්න කියන පණිවිඩයක් රජය විසින් ලබා දීලා තිබෙනවා. සත්වස වෙළඳ සැල්, පෞද්ගලික වෙළඳ සැල්, එක්සුපිරි වෙළඳ සැල් ජාලයන් මේ සියල්ලේම ශාඛා මේ පොලිස් ඇඳුම් නීතිය ඉවත් වන වෙලාවේ විවෘතව පවතිනවා. ඒ කාල සීමාවෙ සීමිත පිරිස්වලට පැමිණෙන්න කියන යෝජනාව කරා. විශේෂයෙන් දැන් ලංකාවේ කාගිල් ෆුඩ් සිටි අලවි සැල් ජාලය බැලුවොතින් ඔවුන් සාමාන්‍ය ෆුඩ් සිටියක් සඳහා පුද්ගලයන් 20 දෙනෙක් පමණ එක වරකදී ඇතුළත් කරගන්නේ. ෆුඩ් සිටි එක්ස්ප්‍රස් වෙළඳ සැල් සඳහා 8 දෙනෙකු පමණයි වරකට ඇතුළත් කරගන්නේ. අනෙක් අයට ඉලියේ පොලිම් වශයෙන් රැඳී සිටින්න සිද්ධ වෙනවා. ෆේස් මාස්ක් එහෙම නැත්නම් මුඛාවරණ පළඳින්න ඕන මේ ඇතුළට යන්න. ඒ වගේම ෆුඩ් සිටිය තුළ මීටරයක පරතරය පවත්ව ගන්න ඕන. ඉතින් මේ වගේ සියලු පෞද්ගලික රාජ්‍ය සියලු වෙළඳ සැල් අලවි සැල් දැනුවත් කරලා තිබෙන්නේ පොදුවේ පොලිස් ඇඳුම් ක්‍රියාත්මක නොවන වෙලාවේ පුද්ගල ක්‍රියාකාරීත්වය නිසා මේ වෛරස් ව්‍යාප්තිය පාලනය කරගන්න. ඉතින් එවැනි තත්ත්වයක් තමයි සාමාන්‍ය ජන ජීවිතය පැත්තෙන් ගත්තට පස්සේ වාර්තා කරන්න තියෙන්නේ.
ඔව්, දැන් මේ ඇඳිරි නීති තත්ත්වයත් එක්ක සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට අවශ්‍ය මූලික අවශ්‍යතා සැපීම සඳහා රජය මොන වගේ ක්‍රියාමාර්ගයක් දරගෙන යමින් තියෙන්නේ මේ වෙනකොට ලංකාවේ?
විශේෂයෙන්ම හාල් මාස 10ක පමණ කාලයකට ප්‍රමාණවත් තරම් හාල් තිබෙනවා. වෙනත් වියලි අමුද්‍රව්‍යත් මාස කිහිපයක් සඳහා ප්‍රමාණවත් තරම් තිබෙන බව රජය දැනුම් දුන්නා. පෞද්ගලික සතියේ සැමන් සහ පරිප්පු සඳහා විශේෂ මිලාඩු කිරීම ක්‍රියාත්මක කළා. ඒත් එක්කම අපි දැක්කා විශාල වශයෙන් පිරිස් සැමන් සහ පරිප්පු එක්රැස් කරගන්නවා. ඇතැමෙකුට මේක විහිළුව දනවන කාරණයක් බවට පත්වුවත් අපි දන්නවා අපේ රටේ දෛනිකව එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට කුලි රැකියාවක් අත් කරගන්න බැරි වෙන තරමට සමාජ පද්ධතියම වෙනස් අක්‍රිය වෙලා තිබෙන්නේ. ඉතින් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ට වඩා ඉතා දුප්පත් ජනතාවට මේ තත්ත්වය දැඩිව පහරවදින තත්ත්වයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔවුන් සඳහා යම් සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරලා තිබෙනවා. ආරම්භම කල්ලු සඳහන් කළා වගේ ඇඳිරි නීතිය නැති වෙලාවල් වලදී පොදුවේ බොහෝ දේවල් එක් පුද්ගලයෙක් රැස් කරගන්නේ නැතුව මේ කාල සීමාවට අවශ්‍ය දේවල් අවශ්‍ය පමණින් රැස් කරගන්න කියන පණිවිඩය ලබා දීලා තිබෙනවා. දැනට සතොස අලවිසල් සහ පෞද්ගලික අලවිසල් ජාලයන් සියල්ලම ඇඳිරි නීතිය ඉවත් වෙන මොහොතේ ව්‍යුහතව තබන්න පියවර අරගෙන තියෙනවා.
හොඳයි, අපි දැන් දැනගන්න කැමති මනෝජ්, දැන් මේ කොරෝනා වෛරස රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව කොහොමද දැන් මේ වෙනකොට පවතින්නේ කියලා? කොයිතරම් ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වෙනවද? එතකොට ඒ සඳහා තියෙන සූදානම කොහොමද? නිරෝධායන මධ්‍යස්ථාන මේ වෙනකොට කීයක් තියෙනවද? එහි ක්‍රියාකාරීත්ව කොහොමද? දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම නතර කරලා තියෙන්නේ, සංචාරක තහනමක් ක්‍රියාත්මකයි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපිට වැටහෙනවා රට තුල තමයි මේ කළමනාකරණය සිදු කරගත යුත්තේ කියලා. ඒ කොහොමද මේ වෙනකොට සිදුවෙමින් පවතින්නේ?
විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන 12ක් මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ත්‍රිවිධ හමුදාවල එමණක් පොලිසිය අධීක්ෂණය යටතේ සෞඛ්‍ය අංශවල මැදිහත් වීමත් එක්ක පොම්පිමඩු, පූනානි, කන්දකාඩු, තනිච්චන් කර්ණි, මයියන්කුලම්, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම දම්මින්න සහ රන්ටැඹි මේ කියන ප්‍රදේශවල මූලික නිරෝධායන මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව සෙසු ප්‍රදේශවල දැන් ක්‍රමයෙන් නිරෝධායන මධ්‍යස්ථාන ඉදි කරමින් යනවා. හෝමාගම රෝහල් ඇතුළු අලුත් රෝහල් කිහිපයක් සඳහා නේවාසික රෝගී පහසුකම් වැඩි දියුණු කරන්න පියවර අරගෙන තිබෙනවා. ඉදිරියේදී මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වුණොත් ඒවට මුහුණ දීම සඳහා සූදානමක් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ අපිට මේ වන විට රෝගීන් 81 දෙනෙක් වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව. දැන් වෙන රටවල් බැලුවට පස්සේ ක්‍රමයෙන් පළමු සතිය, දෙවන සතිය, තෙවන සතිය වන විට ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. නමුත් දැන් උදාහරණයක් විදිහට ඊයේ දිනේ ඉරිද දිනේ IDH රෝහලෙන් COVID-19 පරීක්ෂාව සඳහා යොමු කළ රෝගී සාම්පල වලින් එක් රෝගියෙක් පමණයි කොවිඩ් ආසාදිතයින් හැටියට හඳුනාගන්නේ. ඉතින් මේ බැලුවට පස්සේ රට තුල ව්‍යාප්ත වීම මර්ධනය කරන්න සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විශේෂයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටවලා තියෙනවා. ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය යම් ලෙස පැසසීමට ලක් කළ යුතුයි. ශ්‍රී ලංකාව රට ඇතුලේ මේ ව්‍යාප්ත වීම පාලනය කරගන්න කටයුතු කරන්නේ. උදාහරණයක් විදිහට ඇතැම් රටවල් වල ඉඳලා ඇවිල්ලා නිරෝධායන කටයුතු සඳහා එක් නොවන පිරිස් වෙනුවෙනුත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබෙනවා. ඒ පණිවිඩය සමාජගත වෙලා තියෙනවා. ඉතින් මේ හරහා පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා ඒකරාශී වෙමින් ඉන්නවා. මේක සමාජයට බෝ වෙනකන් ඉන්නේ නැතුව ඒක කලින් පාලනය කරගන්නයි ශ්‍රී ලංකා රජය සහ අදාළ අංශ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. මේ වන විට ඒ ඉතාමත් සාධනීය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ජනතාව ඇතැම් පිරිසක් මේකට ප්‍රතිචාර නොදැක්වුවත් එමන් නැත්තම් ඔවුන්ට මේකේ බරපතලකම නොතේරුණා බොහෝ දෙනෙක් මේ ක්‍රියාන්විතය සඳහා ශක්තිමත්ව දායකත්වය ලබා දෙන බව අපිට පේන්න තිබෙනවා. ඉතින් ඒ අනුව දැනට රෝගීන් 81 දෙනෙක් පමණයි හඳුනගෙන තිබෙන්නේ. ඔවුන් දෙනුත් කිහිප දෙනෙකුගේ තත්ත්වය යහපත් බව වාර්තා වෙනවා. අපිට අද දිනේ හෙට දිනේ වන විට පළමු සහ දෙවන රෝගීන් බොහෝ විට සුව වී ගෙදර ගියා කියන්න පුළුවන් තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව කොරෝනා මරණයක් වාර්තා වෙන්න කලින් සුව වෙලා ගිය පිරිසක් යන තොරතුරු අහන්න ලැබීම යම් සැනසෙලිදායක පුවතක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේත් පුද්ගලයන් 3 දෙනෙක් විතර යම් තාක් දුරකට ටිකක් අසාධ්‍ය තත්ත්වයේ පවතිනවා කියලා කිව්වොත් නිවැරදි. ඔවුනුත් සුව කර ගැනීම සඳහා යම් උත්සාහයන් වල සෞඛ්‍ය අංශ නිරත වෙලා ඉන්නවා.
ඔය කුමන වයස් කාණ්ඩවල සිටින පිරිස්ද බහුල වශයෙන් සිටින ඔය 81 දෙනා අතර මනෝජ්? මොකද අපි දකිනවා දැන් සාමාන්‍ය ජන සමාජයේ සහ වෛද්‍යවරුන් සිදු කරන ප්‍රකාශ හරහා යම් නිගමනයකට ජනතාව එළඹෙමින් සිටිනවා. මේ තරුණ පිරිස්වලට මේක එතරම් තර්ජනයක් නැහැ. බොහෝ විට මේ තරුණ පිරිස් මේ රෝගයට ගොදුරුනහම ඔවුන් රෝග වාහකීන් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ බොහෝ වෙලාවට ඔවුන් නොදැනුවත්වම. නමුත් මේ වෛරසය මේ වයස්ගත පුද්ගලයින්ට ඉතාමත්ම දැඩිව බලපානවා කියන කාරණාව තමයි අපිට අහන්නට ලැබෙන්නේ. අපි දකිනවා දැන් ඕස්ට්‍රේලියාව තුළත් පුද්ගලින් 7 දෙනෙක් මිය ගියා. මේ 7 දෙනාමත් වයස්ගත පුද්ගලින්. ඉතාලිය වගේ මේ වෙනකොට මේ තත්ත්වයේ දරුණු ලෙසින්ම බලපාල තියෙන රටවල්වලත් මිය යන්නේ බොහෝ විට මේ වයස්ගත පුද්ගලින්. දැන් ලංකාවේ මේ වෛරසයට ගොදුරු වෙලා සිටින 81 දෙනා කුමන වයස් කාණ්ඩවල සිටිනාය කියලාද ඔබට වාර්තා වන්නේ?
විශේෂයෙන්ම සාමාන්‍යයෙන් වයස අවුරුදු 73ක එක් පුද්ගලයෙක් ආසාදිතයක හැටියට හඳුනාගෙන තිබෙනවා. ඒ හැරුණු විට වයස අවුරුදු 60 ඉක්ම වූ තවත් 2 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ හැරුණට පස්සේ මේ රෝගී ආසාදිනේ වුණු පිරිසෙන් 70%ක විතර ප්‍රමාණයක් පිරිමි පුද්ගලයින් වාසනාවට වගේ වඩා වයසින් වැඩිමහල් අය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තවමත් මේ කොරෝනා තත්ත්වයට ගොදුරු වෙලා නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන සඳහාත් පැමිණියේ ගොඩක් වෙලාවට විදේශගත වෙලා ඉන්න තරුණයන්. ඉතින් ඔවුන් අතර මේ රෝගය ව්‍යාප්ත වීමක් තමයි ශ්‍රී ලංකා සමාජයේ උත් වාර්තා වෙන්නේ. අර මම කිව්වා වගේ 70%ක් පමණ පිරිමි පුද්ගලයින් ලෝක ප්‍රවණතාව වගේම ලංකාවේ ප්‍රවණතාවයයි වැඩිහිටි පුද්ගලයින් නැතරම් විශාල වශයෙන් ආසාවරේ නොවීමත් ලංකාව ඇතුලේ මේ වන විට යම් ධනාත්මක තත්ත්වයක් ඇටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමයි තවමත් කිසිදු මරණයක්වත් වාර්තා නොවෙන්නේ.
මනෝජ්, ඒත් එක්කම කෙටියෙන් හෝ බෙන් දැනගන්නට කැමති දැන් විදේශගත ශ්‍රී ලාංකික ජනප්‍රජාව අවබෝධයෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ගුවන් තොටුපළ වහලා දාලා තියෙන්නේ පිටස්තර රටවලින් ශ්‍රී ලංකාවට ඇතුළු වෙන ගුවන් යාන සඳහා, ගුවන් මගීන් සඳහා. ඊට අමතරව වරාය මේ වෙනකොට වහලා තියෙනවා. ඒත් වරාය මගින් ඇතුළු වෙන මගීන් සඳහා එය රට තුළට කොරෝනා වෛරසයේ ඇතුළු වීම වැළැක්වීම සඳහා ගත් ඉතාමත් හොඳ සාධනීය පියවරක් විදිහට අපිට සැලකන්නට පුළුවන්. දැන් මේ ගුවන් යාන සහ නෞකා පැමිණෙන්නේ නැහැ කියලා කියන්නේ මගීන් සඳහානේ. එතකොට අනිකුත් කාර්යාවලිය සඳහා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේක?
ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝමයක් විදේශයන්ගෙන් ආනයනය කරනවා. ඉතින් මේ අනුව කාගු එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාන සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා කිසිදු තහනමක් නැහැ. නමුත් මගිලි ප්‍රවාහන නැව් සහ ගුවන් ගමන් සියල්ලම මේ වන විට අත්හිටුවලා තියෙන්නේ. විශේෂයෙන් වන්දනා ගමන් සඳහා ඉන්දියාවේ ගිය විශාල පිරිසක් පහුගිය දිනවල දිල්ලි සහ විවිධ ප්‍රදේශවල තනි වෙලා ඉන්නවා, හුදකලා වෙලා ඉන්නවා අපි දැක්කා. නමුත් ඒ සියලු මගීන් ඊයේ දිනේ වන විට ලංකාවට ගෙන්වගෙන අවසන් කරා. ඒයින් පසුව සියලු මගී ගුවන් යාන ශ්‍රී ලංකාවට පැමිණීම නැවැත්තුවා. සියලු මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම නැවැත්තුවා. එහැරෙන්න කාගෝ හිමන්ද සම්බාහන ප්‍රවාහන නෞකා සහ ගුවන් යාන සඳහා කිසිදු සීමාවක් නැහැ. නමුත් ශ්‍රී ලංකාවෙන් යම් මගියෙකුට එහෙම නැත්නම් විදේශිකයෙකුට ශ්‍රී ලංකාවෙන් මේ මොහොතේ පිට වෙන්න අවශ්‍ය නම් ඔවුන්ට පිටවීම සඳහා ගුවන් යානා පාසකම් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ යන ගුවන් යානාත් යළි ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කිසිදු මගියෙකු රැගෙන එන්නේ නැහැ. ඒ අනුව කොරෝනා ව්‍යාප්ති වැළැක්වීමේ අරමුණින් සියලු මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දෙස් විදෙස් සියලු දෙනාටම තහනම් කරලා තියෙනවා කොරෝනා වැළැක්වීමේ පියවරක් හැටියට.
ඔව්, දැන් එතනදී මම දැනගන්නට කැමතියි විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යම් කාරණා මත හදිසි අවශ්‍යතා මත ගිය පිරිස් සිටිනවා නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව. මොකද ලංකාවෙන් පිටවෙන්නට හැකියාවක් ලැබුණට ඔස්ට්‍රේලියාවට ඔවුන්ට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද දැන් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපළවල් සියල්ලක්ම විදේශ රටවල සිට පැමිණෙන මගී ගුවන් යානා සඳහා වාරණය කරලා තියෙන්නේ. කාටවත් රට තුළට එන්නට බෑ. මේ පිළිබඳව ගත්තහම දැන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ වගේ ශ්‍රී ලංකාවට ගිහිල්ලා නැවතත් ඒ හිටිය රටවලට ඔස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවලට අධ්‍යයන කටයුතු සඳහා රැකියා සඳහා ගියා ඉන්නවා. ඒ වගේම පවුලේ සමාජිකයන් බැලීමට ගියා ඉන්නවා. තාමත් වීසා කාලය තියෙන. දැන් මේ වගේ පිරිස් සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය යම් විශේෂිත ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? ඔවුන් ඒ ගැන අවධානයෙන් දින්නේ මොකක්ද? ඒ පිළිබඳව තියෙන තත්ත්වය.
ඔව්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න බොහෝ දෙනෙකුට මේ වෙලාවේ ශ්‍රී ලංකාවට එන්න බෑ. ඔවුන් වීසා ලබාගෙන ඉන්නේ. වීසා කාලය සීමා සහිතයි. ඒ කාලය අවලංගු වෙන්න පුළුවන්, අවසන් වෙන්න පුළුවන්. ඔබත් කිව්වා වගේ තවදුරටත් මව් රටට පැමිණීමේ බලාපොරොත්තු වෙන ලෝක විවිධ රටවල විසිරෙනවා ඉන්න ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථා අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් ශ්‍රී ලංකාවට සංචාරක තහනම් පනවල තිබුණ කලින්ම. ඉතින් ඒ හින්දා ඔවුන්ට ලංකාවෙන් පිටවෙන්න, එහෙම නැත්නම් ලංකාවට පැමිණෙන්න අවශ්‍ය ලංකාවෙන් පාසුකම් සපයන වීසා කාල සීමාව දීර්ඝ කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කරලා තිබෙනවා. විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ මහත්මයා පොදු ඒකල ඉල්ලීමක් අපිත් ශ්‍රී ලංකාවේදී වාර්තා කළා. යම් ආකාරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේදී වීසා කාල සීමාව අවසන් වුණොත්, එහෙම නැත්නම් වෙනස් වුණොත් ඔවුන්ට සහන සපයන්න ශ්‍රී ලංකාව සූදානම් කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවත් වෙනත් රටවලින් ඉල්ලා හිටියා ලංකාවේ මගීන් තම රටවල් වලට පැමිණෙද්දී වීසා කාලවල යම් ප්‍රශ්න තිබෙනවා නම් ඒවට යම් සහනයක් ලබා දෙන්න කියලා පෞද්ගලිකව ඒ රටවලිනුත් ඉල්ලීම් කරන්න සූදානම් කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. ඉතින් ලංකාවට එන ඕනෑම විදේශිකයෙකුට ඒ සහනය ශ්‍රී ලංකාව ලබා දෙනවා. වගේම ඊට ප්‍රතිචාර ලෙස ඒ රටවල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එසේම යම් වැඩපිළිවෙලක් අනුගමනය කරාවි කියන බලාපොරොත්තුව විදේශ කටයුතු අමාත්‍යාංශයට තියෙනවා. අමාත්‍යාංශ ලේකම්බරය පිළිබඳව ඉල්ලීම් කළ බවත් අපිට වාර්තා වුණා. එතකොට එවැනි සහයෝගීත්වයක් මේ වෙලාවේ ප්‍රදර්ශනය වේවි බොහෝ රටවල් වලින්.
හොඳයි, දැන් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පිරිස්වලට විශේෂිත වූ සාකච්ඡාවක් හෙට වැඩසටහනට ඇතුළත් වෙනවා. අයත් මේ අවස්ථාවේදී මතක් කර සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ රජය දැනුම් දීලා තියෙනවා ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන්ට, එහෙමත් නැත්නම් PR හෝල්ඩර්ස්ලා කියලා අපි කියන්නේ, එසේත් නොමෙතනම් සිටිසන්ෂිප් එක තියෙන අයට, පුරවැසියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට හැර අනිකුත් අයට ඔස්ට්‍රේලියාවට ඇතුළු වෙන්නට තහනම් කියලා. ඉතින් ඒ අනුව දැන් ලංකාවට ගිහිල්ලා ඉන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍ය වීසා යටතේ ඉන්න අය ලංකාවට එහෙම ගිහිල්ලා ඉන්නවා නම්, එසේත් නොමෙතනම් වෙනකුත් වීසා කාණ්ඩ තියෙනවා, රැකියාවලට ආව වීසා කාණ්ඩ වගේ දේවල්, මේ වගේ අයට මේ තත්ත්වය බලපාන ආකාරය පිළිබඳව අපි විශේෂිත වුණු දැනුවත් කිරීමේ සාකච්ඡාවක් හෙට වැඩසටහනින් අරගෙන එනවා. ඒ නිසා එයත් මේ අවස්ථාවේදී මතක් කර සිටින්න මම කැමැති. දැන් ඔය කොරෝනා රෝග ව්‍යාප්ති තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දි මනෝජ්, තවත් අලුත් කාරණාවක් අපිට අහන්නට ලැබුණා මේ ගෙවිලගේ සතියන්තයේදී. ස්විට්සර්ලන්තයෙන් පැමිණුණු පූජකවරේ යාපනයේ ප්‍රදේශයේදී යම් ආගමික දේශනා කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. මොහු හරහා යම් කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තියක් ඒ ප්‍රදේශවල සිදු වුණට ඇති කියලා දැන් මේ වෙනකොට බිය පළ වෙලා තියෙනවා. මොකද මේ පූජකවරයාට කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා අනාවරණය වීම නිසා. මේ සිදුවීමත් ටිකක් දැනගන්නට කැමති. කවුද මේ පූජකවරයා? ඔහු විශේෂිත අවශ්‍යතාවක් මත පැමිණුණු කෙනෙක්ද මේ වගේ කාල සීමාවක? එතකොට දැන් ඔහු රටින් පිට වෙලාද? මොකද්ද තත්ත්වය මනෝජ්?
ඔව්, ස්විට්සර්ලන්තයේ ඉඳලා ආපු දේවගැතිවරයෙක්. ඔහු විශේෂ දේව මෙහෙයන් කිහිපයක් පවත්වලා තිබෙනවා. විශේෂයෙන්ම යාපනයේ අරියාලේ ප්‍රදේශයේ දේවස්ථානයකදී ඊට උතුරු පළාතම නියෝජනය කරන විදිහට 150ක 200ක විතර පිරිසක් සහභාගී වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත් වුණාට පස්සේ කරපු පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදිත තත්ත්වයක් තිබෙන බව තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ක්‍රියාත්මක වෙලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි ඔබට සඳහන් කළානේ කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැරුණාට පස්සේ උතුරු පළාත කියලා උතුරු පළාතට පොලිස් ඉදිරිනීතිය පනවන්න එකම හේතුව බොහෝ විට මේ තත්වය, මේ පිරිස 150ක 200ක විතර පිරිස හඳුනා ගැනීමේ නොහැකි තත්වයක් තිබෙනවා. එහෙම වුණොත්ින් ඔවුන් හරහා සමාජයට මේ රෝගය ව්‍යාප්ත වීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් ඉන් කීප දෙනෙක් මේ වන විට පොලිසිය සහ බුද්ධිංශයක සොයාගෙන තිබෙනවා. නමුත් තව විශාල පිරිසක් සොයාගන්න නොහැකිව ඉන්නවා. ඉතින් ඒ සඳහා තමයි උතුරට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිරිස හඳුනා ගැනීමේ කටයුතු මේ දිනවල ආරක්ෂක අංශ බුද්ධිංශයකව සිදු කරමින් ඉන්නවා.
දැන් මේ කොරෝනා වෛරස් රෝගය පිළිබඳව කතා බහ කරද්දී වෙනත් පාර්ශවවලින් යම් ගැටලුකාරී තත්ත්ව උද්ගත වුණු ආකාරයක් අපි දුටුවා. විශේෂයෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ යම් කලබගෑනියක් සිදු වුණා මේ කොරෝනා වෛරස් තත්ත්වය මූලික කරගෙන, යම් කාරණාවක් මූලික කරගෙන. එහිදී පොලිසිය විසින් තබන ලද වෙඩි ප්‍රහාරවලින් රන්දිවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා කියන ඒ කනගාටුදායක ප්‍රවෘත්තියත් අපිට වාර්තා වෙනවා. ඉතාමත්ම කෙටියෙන් ඔබෙන් දැනගන්න කැමති, මොකක්ද මේ කොරෝනා පාදක කරගෙන අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වුණු කලබගෑනිය කියලා?
ඔව්, මීට කලින් අනුරාධපුර බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙකු, එහෙම නැත්නම් රැඳවියෙකු සිටිනවාය කියන පුවතක් එක්ක ටිකක් කලබලකාරී ස්වභාවයක් පේන්න තිබුණා. ඇත්තටම බන්ධනාගාරයේ සේවය කරන සේවකයින් පවා ප්‍රමාණවත් තරම් සේවයට වාර්තා නොකරපු තත්වයක් අපිත් වාර්තා කළා. නමුත් ඔහුව වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් පස්සේ ඔහුට කොරෝනා ආසාදනය වී නැහැ කියලා තහවුරු වුණා. ඉතින් ඒ කාරණාත් තියෙන අතරේ පහුගිය 21 වෙනිදා උදේ සිරමැදිරි වලින් පිටතට දාපු රැඳවියන් ආයෙත් හවස 5ට සිරමැදිරි වලට දාලා දොරගුළු වහන්න බන්ධනාගාර නිලධාරීන් සූදානම් වෙන අවස්ථාවේ රැඳවියන් 20කට ආසන්න පිරිසක් බන්ධනාගාර වහලයට නැගලා යම් විරෝධතාවක නිරත වෙලා තිබුණා. පොලිසිය තමන්න කිසිදු චෝදනාවක් නැතුව අත්අඩංගුවට අරගෙන ලක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්නවා. අත්අඩංගුවට ගත් අයට අප නොදී ලක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. තමන් බලන්නේ නමුත්තන් තාවකාලිකව තහනම් කරලා තිබෙනවා. ඉතින් මෙවැනි චෝදනා කිහිපයක් එල්ල කරමින් තමයි මොවුන් විරෝධතාවයේ නිරත වෙලා හිටියේ. බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක සංවිධාන කරන වෙලාව විදිහට මේ නොසන්සුන්තාව ඇතුලේ බන්ධනාගාරයේ තාප්පහිල් කරලා කීප දෙනෙක් බන්ධනාගාරයෙන් පැනලා යන්න සූදානම් වෙලා තිබුණා. ඒ අවස්ථාවේ තමයි පොලිසිය වෙඩි තැබීමක් සිද්ධ කරලා තිබුණේ. කිදි පුද්ගලයන් 6 දෙනෙක් තුවාල ලබලා තිබුණා. ඒ අතරින් 2 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. කොමුණත් ඉන්න අනතුරුව විශේෂ ආරක්ෂක අංශ එම ස්ථානයට කැඳවලා ඒ තත්වය සමනය කරන්න බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරලා තිබුණා. විශේෂයෙන් මේ ගැටීම සිදුවන මොහොතේම බන්ධනාගාරයේ හිටපු කාන්තා රැඳවියන් සියලු දෙනාම වාරියපොළ බන්ධනාගාරයට මාරු කරන්න පියවර අරන් තිබෙනවා. කොමුණක් දෙන්නේ ජීවිත අහිමි වුණා. මේ වන විට තත්වය යම් ආකාරයකට සමතයකට පත් කරලා තිබෙනවා. මේ සිද්ධිය සඳහා මූලිකත්වය ගත්තු සිරකරුවන් 20 දෙනෙකු පමණ ප්‍රමාණයක් සඳහා නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්න සූදානමක් තිබෙනවා කියලා මේ වන විට වාර්තා වෙනවා.
කොරෝනා වෛරස් රෝගී තත්වය බොහෝ පාර්ශ්වවලට බලපානවා කියලා අපි දැන් මේ වෙනකොට දන්නවා. රටේ ආර්ථිකයට, දේශපාලනයට, මේ හැම එකකටම. දැන් ශ්‍රී ලංකාවේ අප්‍රේල් මාසේ 25 වෙනිදා මීළඟ මහමැතිවරණය පවත්වන්නට නියමිත වෙලා තිබුණා. ඡන්දය කල්දමන්නට සිද්ධ වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළා. අපි ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා ඒ සම්බන්ධ තොරතුරු ඔබට පසුගිය සතියේදී ඉදිරිපත් කළා. මින් අනතුරුව සිදුවන්නට යන ක්‍රියාදාමය මොකක්ද? දැන් නෛතිකව බැලුවාම කොයි වගේ කාලවකවානුවක මීළඟට දින වකවානුව තීන්දුව වෙයිද මේ මහමැතිවරණය පවත්වන්න? ඒ පිළිබඳව මොනවද අපිට වාර්තාවන තොරතුරු මනෝජ්?
ඔව්, දැන් මේ පිළිබඳව සමාජයෙන්, සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ලොකු පීඩනයක් ආණ්ඩුවට තිබුණා. මේ මොහොතේ නාම යෝජනා නොකැඳවිය යුතුයි, මහමැතිවරණය නොපැවැත්විය යුතුයි කියලා. ඉතින් අවසාන වශයෙන් රාජ්‍ය කිව්වේ සඳහා වන බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම අවසන් තීරණය ලැබුම් දේවි කියලා. කොමුණත් රටේ යම් සීමාවන් පැනවෙද්දී, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී, පහුගිය 19 වෙනිදා මධ්‍යහන 12 නාම යෝජනා කැඳවීම අවසන් කරා. අවසන් කර සැනින් ඒ බලය මැතිවරණ කොමිසම ලබා ගත්තායින් පසුව ඔවුන් ඍජුව එදිනම සඳහන් කළා අප්‍රේල් 25 වෙනිදා ඡන්දය පවත්වන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය යම් ආකාරයකින් මුළු ලෝකයේම කොරෝනා වලින් සුරක්ෂිතයි කියලා ඒ මොහොතේ කිව්වත් 25 වෙනිදා ඡන්දය තියන්න බෑ කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවර සඳහන් කළා. ඊට හේතුව හැම දිනක්ම යම් කාර්යයක් සඳහා ගණන් තියලා තමයි ආසන්නම දින මැතිවරණය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරලා තිබුණේ අප්‍රේල් 25 වෙනිදා. ඉතින් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා සේවකයන්ට රැකියාවට වාර්තා කිරීමේ අපහසුතාවත් එක්ක තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම මේ වගේ දේවල් සඳහා කාලය මදි. එහිඳ ඡන්දය තියන්න බෑ කියලා මැතිවරණ කොමිසම සඳහන් කළා. නමුත් ඊට අදාළ වන දිනයක් ඔවුන් මේ වන තෙක් ප්‍රකාශ කරලා නැහැ. පෙරේද දිනේ වන විට මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. නිල වශයෙන් අප්‍රේල් 25 ඡන්දය තියන්න බෑ මේ කොරෝනා තත්ත්වය නිසා. නමුත් අප්‍රේල් 30 වෙනිදා පහුවෙලා දින 14කට පස්සේ මැතිවරණය සඳහා දිනයක් නියම කරනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. අප්‍රේල් 25 ඡන්දය තියන්න තිබුණේ. හැබැයි මේ මැතිවරණ නීතියේ ඔවුන්ට හම්බෙලා තියෙන ප්‍රතිපාදන අනුව අප්‍රේල් 30 වෙනිදා පහුවෙලා දින 14කට පස්සේ, ඒ කියන්නේ මේ 14 වෙනිදා විතර තමයි දිනයක් පිළිබඳව තොරතුරු කියන්නේ. දැන් අපි මේ තාමත් මාර්තු මාසයේ ඉන්නේ. දින තව මාසයක් අමාරක් විතර තියෙනවා ඒ පිළිබඳව දින කියන්න. කොමුණත් සියලු දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දුන්නයින් පසුව තමන්ගේ දේශපාලන ප්‍රචාර කටයුතු හකුලා ගත්තා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයක් පහුගිය 20 වෙනිදා ඉඳලා නැවත දැනුම් දෙනකම් වහලා තියෙන්නේ. සෙසු දේශපාලන පක්ෂත් මැතිවරණ ප්‍රචාර කටයුතු අත්හිටුවලා තියෙන්නේ. නාම යෝජනා බාර දීම පමණයි සිද්ධ වුණේ. නාම යෝජනා බාර දීමේදී සිදුවුණු විශේෂ කාරණා කීපයකුත් මෙතනදී අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය විදිහට කණ්ඩායම් දෙකක් එක්සත් ජාතික පක්ෂයෙන් හා සම්බන්ධ හිටපු කණ්ඩායම් දෙකක් විදිහට තමයි නාම යෝජනා බාර දීලා තියෙන්නේ. විශේෂත්වය වෙන්නේ හිටපු කථානායක කරු ජයසූරි මැතිතුමා මේ කණ්ඩායම් සමගි කිරීමේ ප්‍රයත්නයක නිරත වෙලා හිටියා. මේ කණ්ඩායමට නායකත්වයට බාර ගන්න කියලා කිව්වා. කොහොමනත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරලා තියෙනවා මේ කණ්ඩායම් දෙකේ කරාශී කරන්න සමගි කරන්න යම් ප්‍රයත්නයක් තමන් දැරුවා. නමුත් ඒකට සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ හින්දා ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ, ජාතික ලැයිස්තුවෙන්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ අනුව ඔහු තරග කරන්න හෝ ජාතික ලැයිස්තුවට ඇතුළත් වෙලා නැහැ. සාගල රත්නායක හිටපු ඇමතිවරයා මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ ඔහුත් මෙවර කිසිදු කණ්ඩායමක් නියෝජනය කරන්නේ නැහැ. ඒ හරුලට පස්සේ කොළඹින් කලින් අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු දයාගමගේ රවි කරුණානායක, ඒත් එක්කම රයිල් වික්‍රමසිංහ කියන පක්ෂයේ ජේෂ්ඨයින් කිහිප දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරනවා. ඊට අමතරව සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දුන්නා. ඔහු පාටලී චම්පික රළවක, හර්ෂද සිල්වා, එවැනි කණ්ඩායමක් මනෝ ගණේෂන් මෙවැනි කණ්ඩායමක් සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹට නාම යෝජනා බාර දුන්නා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙනවා රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, හිටපු මහලේ කම්පී සත්නායක, හිටපු අමාත්‍ය මිතියස් බාකිර් බාකර්. මේ වගේ කණ්ඩායමක් ජාතික ලැයිස්තුවට සමගි ජන බලවේගය ඇතුළත් කරලා තිබෙනවා. පොදු ජන පෙරමුණ පැත්තෙන් ගත්තොත් බොහෝ දෙනෙකුට ව්‍යාත්මක සංවිධානය නියෝජනය කරමිනුත් නාම යෝජනා ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. බලාපොරොත්තු තරම් ප්‍රමාණයකට ඒ නාම යෝජනා ලැබුණේ විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් චරිත රත්නත්තේ මහත්මයාට හිටපු අමාත්‍ය අංශ ලේකම්වරයෙක්. ඔහු පිළිබඳව ඔබත් අපිත් දන්නවා. ඔහුට මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන්න අවස්ථාවක් ලබා දෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් ඔහු ඊට ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් ඔහු ජාතික ලැයිස්තුවට ඇතුළත් වෙලා තිබුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති විදිහට කටයුතු කරපු ලලිත් පියුම් පෙරේරා පහුගිය කාලෙත්, ඒ කියන්නේ මීට පෙර ආඩු සමයේ තරුණ සේවා සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරපු ඔහුට තරග කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් නාම යෝජනා ඔහුට ලැබිලා තිබුණේ නැහැ ගම්පා දිස්ත්‍රික්කේ. නමුත් නාලකගොඩහිව මහත්මයාට ලැබිලා තිබුණා. ඉතින් මෙවැනි යම් විචලනයන් කිහිපයක් දකිනවා. කොමුණත් වියත්මගේ කිහිප දෙනෙකුට ජාතික ලැයිස්තුව හිමි වෙලා තියෙනවා. තවදුරටත් බස්නාහිර ආණ්ඩුකාර විදිහට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය සීතාරම්බපොළ මැතිණිය බස්නාහිර පළාත් ආණ්ඩුකාරදුරෙන් ඉල්ලාසුණ ඇව ජාතික ලැයිස්තුවට නම් කරලා තියෙනවා. GLPDS හිටපු අමාත්‍යවරයා, එතකොට රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් හිටපු මහලේකම්වරයා, මෙවැනි කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරලා තිබෙනවා. ඒ තමයි පොදු තත්ත්වේ. නමුත් පැතිවරණය පිළිබඳව එතනින් එහාට ගියන් පස්සේ සමාජය තුළ කිසිම කතාබහක් ඇති වෙලා නැහැ මේ මොහොතේ.
අර මේ නළුනිලි කණ්ඩායමට මොකද වෙන්නේ? දැන් නළුනිලි කීප දෙනෙක් ඡන්දෙට ඉල්ලනවා සහ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඡන්දෙට ඉල්ලනවා කියලත් යම් රාවයක් පැතිර ගියා. ඔවුන්ට නාම යෝජනා ලැබිලා තියෙනවද?
ඔව්, ඖෂධි හේවා මද්දුම රංගන ශිල්පිනිය ඇයට වැලිමඩින් ඡන්දය සඳහා අවස්ථාව හිමි වෙලා තිබෙනවා. ඒත් එක්කම උද්දික ප්‍රේමරත්න ඔහුට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අවස්ථාව හිමි වෙලා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩක කියලා ඔබ සඳහන් කරේ TM ඩිල්ෂාන්, ඔහුට තරග කරන්න අවස්ථාවක් හම්බ වෙලා නැහැ. නමුත් ඔහුව ජාතික ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. TM ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ ටිකට්පත් වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ. නමුත් ඔහුට ඒ අවස්ථාව හම්බ වෙලා නැහැ. නමුත් ඔහුව ජාතික ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා.
මනෝජ් තවත් මේ අතුරු ප්‍රශ්නයක් කර අපි පසුගිය සතියේදී කතා බහ කළානේ ස්වාමින් වහන්සේලාට ඡන්දයට නාම යෝජනා ලබා දීම ප්‍රතික්ෂේප වීම නිසා අතුරුලිය රත්න ස්වාමින් වහන්සේ අලුත් පක්ෂයක් පිහිටුවගෙන ඡන්දයට ඉදිරිපත් වුණා කියලා ශ්‍රී ලංකා ජනබල පක්ෂය කියන නාමය යටතේ. දැන් අපිට ආරංචි ලැබෙනවා මේ ගලගොඩ ඇත්තේ ඥානසාර ස්වාමින් වහන්සේත් මේ ආකාරයෙන් ඡන්දයට ඉදිරිපත් වෙන්නට සූදානමක් තිබුණා කියලා. උන්වහන්සේගේ උත්සාහයට මොකද වෙලා තියෙන්නේ මේ වෙනකොට?
ඔව්, දැන් මේ දේශපාලන පක්ෂයක් විදිහට ස්වාමින් වහන්සේලාගේ කාසුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා බාර දුන්නා. අතුලේ රතන ස්වාමින් වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දුන්නේ. ඒ නාම යෝජනා පත්‍රය පිළිගත්තා. හැබැයි කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව ගලගොඩත් ඥානසාර ස්වාමින් වහන්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානමින් සිටියේ. ඔබ දන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලන්නේ. ඉතින් ගලගොඩත් ඥානසාර ස්වාමින් වහන්සේ මේ කණ්ඩායම් දෙකම බොහෝ විට එකම ඡන්ද පදනමක් මත හැප්පෙන්න යම් ඉඩක් තිබුණා. ඒ පිළිබඳ බොහෝ දෙනෙක් බලාගෙන සිටියේ. නමුත් ඥානසාර ස්වාමින් වහන්සේලා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණා. ඒ හින්දා උන්වහන්සේ මෙවර පැටවරණයට තරග කරන එකක් නැහැ. නමුත් රතන ස්වාමින් වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තරග කරනවා.
අපි හැමනම් ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය හා සම්බන්ධ වන අලුත් තොරතුරුත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට ඇතුළු බලපෑම් පිළිබඳවත් ඒ වගේම ඉදිරි මහමැතිවරණය මූලික කරගෙන ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවන වෙනස්කම් පිළිබඳවත් සමාලෝචනයක් රැගෙනීමට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. අපි හැමනම් අලුත් තොරතුරු සමගින් ලබන සතියේ සඳුදා නැවතත් මේ විශේෂාංග තුළින් හමු වෙමු. ආයිබෝන් මනෝජ්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.